Honorable Vijita Herath, you have 6 minutes.
Garu Niyojakarak Sabhapathumani, api kavuruddanwa rate janathawata daraganna beri badumila prashnayak tiyenu. Ada gas naha. Pahuge 18 wenada wenakotat gas cylinder 2000 gabadawe tibune. Eda dawasa thula eka beda hariya. Ada wenakota dawas ganakata bedanna gas naha. Gas ena paatak peendat naha. Heta anidda gas nawak ennit naha. Ethura me prashnayata thama uttarayak naha. Tel polling ivarayak naha. ඒ තෙල් පෝලිං වල මරා ගැනීම ගහ ගැනීම ඒ දවසින් දවස සිදුවීම් වාර්තා වෙනවා. ඇත්තටම රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ ජීවත් වෙන්න බැරි ජීවන වියදමයි. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ වෙච්ච තෙල්, ගෑස්, විදුලිය ඒ මූලික අවශ්‍යතාවයන් නැතිවීම. ඒතර මේ ආණ්ඩුව ඒවට තාම උත්තර දෙන්න සමත් වෙලා නැහැ. උත්තර දෙන පාටක් පේන තෙක් මානකවත් නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ විහිළු සපේන එක. එනකොට කිව්වා විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි පත් කරන්න කියලා. අපිට මතකයි වියතුන්ගෙන් පිරිච්ච විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරනවා කියලා කිව්වා. ඇමති මණ්ඩලේ මේ වෙනකොට 10-12 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. දැන් ඇමතිවරු කවුද? රාජ්‍ය ඇමතිවරු කවුද කියලා රටේ මිනිස්සු දන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නැහැ. දැන් ඊයේ පෙරේද අලුතෙන් කැබිනට් මණ්ඩලයක් පත් කරා. හැබැයි මේ ප්‍රශ්نين රටේ ජනතාවගේ ඒ උත්තරින් රටේ ජනතාවගේ ප්‍රශ්නට උත්තරයක් ආවේ නැහැ. ඉතින් මේ ලොකුම විහිළුව දැන් මේ 20 වෙනිදා වරායහා නාවික කටයුතු රාජ්‍ය ඇමති කියලා විජිත බේරුගොඩ මන්ත්‍රීතුමා ඇමතිවරයා විදිහට දිවුරුම් දෙනවා. මේ අද උදෑසන එතුමා මහපාරට අද වට්ටලා. එතුමා දැන් මහා මාර්ග රාජ්‍ය ඇමති කළා. ඉතින් රටේ ජනතාව ගෑස් ඉල්ලනවා, තෙල් ඉල්ලනවා, කිරිපිටි ඉල්ලනවා. ඒ වෙනුවට මේ ඇමති මාරු කරනවා. මේකද උත්තරේ? එතකොටම තේරෙනව නේද රටේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාගේ ඇත්තටම මොලේ ප්‍රකෘති තත්ත්වේ නැහැ කියලා. 20 වෙනිදා වරාහා නාවික කටයුතු අමාත්‍ය ධූරේ දීලා, රාජ්‍ය අමාත්‍ය ධූරේ දීලා 22 වෙනිදා ඒක අයින් කරලා මහපාරට ඇදවට්ටලා රාජ්‍ය අමාත්‍ය ධූරයක් දෙන වෙන රාජ්‍ය අමාත්‍ය ධූරය. ඉතින් ප්‍රකෘති මනසක් තියෙන නායකයෙක් නම් මේ වගේ දේවල් කරන්නේ නැහැ. මේ වගේ මෙච්චර රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දි. ඉතින් අද ගෑස් පිළිබඳ ප්‍රශ්නේ රටේ සමස්ත ජනතාවටම බලපාන ප්‍රශ්නයක්. සල්ලි තිබුණත් ගෑස් නැහැ. දැන් මොකද උනේ? ගෑස් සමාගමේ සභාපතිවරයා ඉල්ලා අසුණා. එතුමා ඇවිල්ලා කියනවා මට වැඩ කරගන්න බැරි වුණා. මං අදාළ විෂය භාර ඇමතිවරයා බැසිල් රාජපක්ෂ එතුමාට එල්සී ඕපන් කරගන්න බැරි අමාරුකම ගැන කිව්වා. හැබැයි මුදල් ඇමතිවරයා ඒකට නිසි පියවර ගත්තේ නැහැ. ඉතින් බැරිම තැන මම ඉල්ලා අසුණා. දෙවෙනි කට්ටිය කීප දෙනෙක් ඉල්ලා අසුණා. හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. දැන් විජිත හේරත් ඇවිල්ලා තියෙනවා ගෑස් සමාගමේ සභාපති. විජිත හේරත් ආවයි කියලා එයාට ගෑස් ගෙන්නන්න එල්සී ඕපන් කරන්න විදිහක් නැහැ. ඇයි? ඉතින් ආණ්ඩුව මේ ආර්ථික බංකොලොත්භාවයට උත්තරයක් හදලා නැති නිසා. සභාපති මාරු වුණාට සභාපතිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුදල් ඇමතිවරයා විෂය භාර අමාත්‍යංශයෙන් ඒකට උත්තර සපයන්නේ. ඉතින් එහෙම එකක් නැතුව කොහොමද මේ ප්‍රශ්නෙන් ගොඩ යන්නේ? ඉතින් අද අවුරුදු 3ක් පිරෙන මේ පාස්කු ප්‍රහාරයට අවුරුදු 3ක් පිරෙන අවස්ථාවේ තමයි අපි මේ ගැන කතා කරන්නේ. ඉතින් ආර්ථික ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බැරුව අමාරු වැටලා රටත් අර්බුදයට වට්ටලා තියෙනවා. හැබැයි එදා පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා තමයි බලය ගත්තේ. ඒක හංගන්න දෙයක් නැහැ. අද මොන කතන්දර කිව්වත් මොන විදිහට මේක වහන්න හැදුවත් හංගන්න හැදුවත් මුළු රටේ ජනතාවම පිළිගත්ත දේ තමයි පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්. එදා වඳ කොත්තු, වඳ සැත්කම්, වඳ දොස්තරලා, වඳ ඇඳුම් එවැනි ජාතිය මිත්‍යා මත හදලා ජනතාව ජාතිවාදයට තල්ලු කරලා ඒ ජාතිවාදය මගින් ඡන්ද ටික ගත්තා. ඡන්ද ටික අරගෙන ජනාධිපති පුටුවේ වාඩි වුණා. හැබැයි රට කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.
ආර්ථික රැම්බර් යූ හැව් 2 මෝ මිනිට්ස්.
කර්මාන්තේ කොහොමද අසුරන්නේ? රටේ අධ්‍යාපනය කොහොමද ගන්නෙ? මේ මූල්‍ය තත්ත්වයට කොහොමද උත්තර සපයන්නේ? ඒ කිසිවක් දැනගෙන හිටියේ නැහැ. ජාතිවාදය අවසන ඒක විතරයි එකම උත්තරේ උනේ. ඒක විතරයි දැනගෙන හිටියේ. ඒක පාවිච්චි කරලා බලය ගත්තට අපේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ප්‍රශ්නේ ඒක විසඳන්න මේ ආණ්ඩුව සමත් වෙලා නැහැ. ආණ්ඩු නායකයා සමත් වෙලා නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාව දිගින් දිගටම කියන්නේ මේ නායකයා වහාම ඉවත් විය යුතුයි කියලා. ඇමතිවරු නිකන් දවස ගානේ මාරු කරලා රාජ්‍ය ඇමතිවරු දවස ගානේ මාරු කරලා විෂය මාරු කරනවා. එක ඇමතිවරෙක් අධ්‍යාපන ඇමති කියලා පත් කරනවා. මේ පහුවදා ඒ ඇමති ධූරේ ගලවලා එය උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති කරනවා. ඉතින් මේ වගේ විහිළු සපයනකොට මෙච්චර ආර්ථික අර්බුදයක් රටේ නිර්මාණය වෙලා තියෙන මොහොතකදී ඒ නායකයා පිළිබඳ රටේ ජනතාවට ඇතිවෙන මානසිකත්වය මොකද්ද? ඉතින් මෙහෙම නායකයෙක් රට පාලනය කරන්නේ. ඒක තමයි ගෝටා ගෝ හෝම් කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේසා විශාල මහා දෙවන්ත ආර්ථික අර්බුදයක් ඇති වෙලා තියෙද්දී රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව දැන් එහෙන් අරගෙන මෙහෙන් අරගෙන ඇමතිකම් දිදී ඇමතිකම් මාරු කර කර ගලෝ ගලෝ යනකොට ඒකනම් එකම උත්තරේ බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි නායකත්වයක් තුළ රට හදන්න බෑ, රට ඉස්සරහට ගෙනියන්න බෑ. ගරු නියෝජකාරක සභාපතිතුමනි, ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අප්සෙට් නම්, ප්‍රින්සිපල් හරියට ඉස්කෝලේ විනය පවත්වගෙන යන්නේ නැත්නම්, ගුරුවරු වෙලාවට ඇවිල්ලා උගන්වන්නේ නැත්නම්, ළමයින්ගේ විනය පිරිහෙලා නම් මුළු පාසලම පරිහානියට පත් වෙනවා, මුළු පාසලම කඩාගෙන වැටෙනවා. ඒතර ගමේ මිනිස්සු, දෙමව්පියෝ, ආශිස්සංගමේ සියලු දෙනාම එකතු වෙලා කියන්නේ මොකද්ද? විදුහල්පතිවරයා වහාම ඉල්ලාස් වෙන්නේ. විදුහල්පතිවරයාව මාරු කරන්න. විදුහල්පතිවරයා මාරු කරන්නේ නැතුව ඉස්කෝලේ හදන්න බෑ. ටීචර්ස්ලව මාරු කරලා, ටීචර්ස්ලගේ පීරියඩ් විෂයන් මාරු කරාට, ඒ පරණ ටීචර්ස්ල වෙනුවට අලුත් හෙන්ච අයියලා ටිකක් දාගත්තයි කියලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම විදුහල්පතිවරයාව පාසලේ මාරු කරන්න ඕනි. එහෙම කරොත් තමයි පාසල නිවැරදිතනට ගන්න පුළුවන් වෙන්නේ. අද රටපත් වෙලා තියෙන්නේ මෙතෙන්ට. ඉතින් මේ කාරණාව හරියට තේරුම් අරගෙන මේකට උත්තරයක් සැපෙවොත් විතරයි මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. මේ පැලස්තර උත්තර වලින් රටේ ජනතාවගේ දැවෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා කියා සිටිනවා, තවදුරටත් ජනතාවට ඉවසගෙන ඉන්න බෑ. ජනතාවගෙන් මේ විදියට දිගින් දිගට පලිගන්න එපා. ජනතාව අහන්නේ මේ ප්‍රශ්නේ, ඇයි අපෙන් මෙච්චර පලිගන්නේ කියලා. අපි පාරට බහැලා කෑ ගහලා උද්ඝෝෂණය කරලා කියනවා අපේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා. ඒවා දෙන්නේ නැතුව අපෙන් දිගින් දිගට පලිගන්නවා, අපෙන් තවදුරටත් පලිගන්න එපා කියලා ජනතාව කියන්නේ. ඒ නිසා දැන්වත් ආණ්ඩුව මේක හරියට තේරුම් අරගෙන මේ නායකත්වය මෙතන ඉවත් කරලා රට නිවැරදිව මගට ගන්න අපි අවධාරණය කරනවා.
Honorable Nalin Fernando, you have 5 minutes.
නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, විශේෂයෙන්ම අද මම ප්‍රථමයෙන්ම මේ පාස්කු ප්‍රහාරය ඊයේ දිනට සිදු වූ අවුරුදු 3ක් ගත වෙද්දී මම ප්‍රථමයෙන්ම මගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් මේ රට වෙනුවෙන් රටෙනුත් මම සමාව අයදිනවා. මොකද විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් වශයෙන්ුත් ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන්ුත් අපිට මේ පාස්කු ප්‍රහාරයෙන් ඒ වින්දිතයන්ට තවමත් සහනයක් එහෙම නැත්නම් යුක්තියක් ඉටු වීමට අපිට හැකියාව ලැබුණ නැති නිසා. ඒ වගේම තමයි මම අද ඊට අමතරව මේ රටේ ඇතිවලා තියෙන ආර්ථික අර්බුදය, ඒ වගේම මේ ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවට සිදුවලා තියෙන ඒ අමාරුකම්, එහෙම නැත්නම් තියෙන ප්‍රශ්න වලට අපි විසඳුමක් ලබා දෙන ඕනන වෙලාවක අපි තවත් මේ පාර්ලිමේන්තුව වශයෙන්ුත් එහෙම නැත්නම් රජයක් විදිහටත් අපි තාම උත්තරයක් දී ගන්න අපහසුත් වෙලයි කියන එක මම අවධාරණය කරන්න ඕන. විශේෂයෙන්ම මම සඳහන් කරන්නේ අපි මේ වැටිච්ච ආර්ථිකය ගොඩගන්න දීර්ඝකාලීන වගේම කෙටිකාලීන යෝජනා ඉදිරිපත් කෙරුවත් අපිට තාම ඒ විසඳුම එකෙන් එක ඉවර කරගන්න විසඳුම ලබා දෙන්න තාම අපිට අවස්ථාවක් එහෙම නැත්නම් හැකියාවක් ලැබිලා නැහැ කියන එක අපි මතක් කරන්න ඕන. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි පහුගිය කාලේ දිහා එක දිගට දිහා බලපුවම මේ රටේ බඩුමිල සම්බන්ධව විශාල බඩුමිල ඉතාමත් ඉහළ තත්යකට ගිහිල්ලා තියෙන එක අපි පිළිගන්නවා. මොකද මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැයි නම්, මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා අපිට පවත්වාගෙන යන්න බැයි නම්, ඒ රටේ ජනතාවට, ඒ රටේ ජනතාවට ඒකේ පීඩනයක් එනවා. ඒ පීඩනය කවදා හෝ පුපුරලා ඒ පීඩනය පාලකයා විදිහට පාලකයා පැත්තට එනවයි කියන එක අපි කවුරුත් දැනගන්න ඕනයි කියන එක අපි මේ පහුගිය කාලෙ දිහා බලපුවම අපිට ඒක තේරුම් ගියා. විශේෂයෙන්ම අවුරුදු 10ක් අවුරුදු 12ක් සතස සභාපතිවරයා වශයෙන් මට තියෙන අත්දැකීම එක මම මාස 6-7කට ඉස්සෙල්ලා කිව්වා මේ යන විදියට මේ බඩුමිල ඉහළ ගියොත් බඩුමිල 100%-200%කින් විතර ඉහළයයි, මේවලට අපි පිළිතුරක් එහෙම නැත්නම් පිළියමක් යොදන්න ඕන කියන එක මම කිව්වා. නමුත් ඒවට සාර්ථක පිළිතුරු ලැබුණ නැතුණත් අපි අපේ ගමන ගියත් අද වෙද්දී මේ රටේ බඩු මිල මිනිස්සුන්ට දරා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි මේ ටිකේ කතා කරුවත් ඉන්ධන ගැන, එහෙම නැත්නම් ගෑස් ගැන, එහෙම නැත්නම් විදුලිය ගැන කතා කරුවත්
ඊටම
අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉතාමත් ශීඝ්‍රව ඉහළ ගියයි කියන එක අපි පිළිගන්න ඕන. එහෙනම් අපි මේ දීර්ඝකාලීන විසඳුම් අපි IMF එකට යනකම්, IMF එකෙන් ගිහිල්ලා උත්තර හම්බෙනකම් අපි අපේ රටේ ජනතාව බඩගින්න තියෙනවද? මේ ජනතාවට සහන දෙන වැඩ පිළිලක් ගැන අපි කවුරුත් කතා කරන්න ඕන. අපි ලෝකයේ දැන් අද සියලු රටවල් අපිට ඉදිරිපත් වෙන්නේ, සියලු රටවල් අපි ගැන කතා කරන්නේ මානුෂීය සහනාධාර ලබා දීම පිළිබඳව. ඒ කියන්නේ රටවල් තීන්දු කරලා තියෙනවා, රටවල් වල අදහසක් තියෙනවා. අද රටේ මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගන්න අපිට බැරුව ගිහිලා තියෙනවායි කියන එක. අපිට අවශ්‍ය කරන බේත් ටික, අපිට අවශ්‍ය කරන ආහාර පාන ටික, අපිට අවශ්‍ය කරන අපේ මූලික දේවල් ටික අපිට ලබා ගන්න බැහැ කියන එක මේ රටවල් වලට දැන් අපි ඒ රටවල් වලට අපි ඔප්පු කරලා තියෙන්නේ. එහෙනම් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මේ රටවල් එක කතා කරලා ඉක්මන් සහන ලබා දෙන වැඩපිළිවෙලකට අපි යන්න ඕන. මොකද අපි විශේෂයෙන්ම අපි දැක්කා අපිට රාජ්‍ය යාන්ත්‍රණයක් තිබ්බ, මේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හරින්න අපි ළඟ හොඳ යාන්ත්‍රණයක් තිබ්බා. ඒ යාන්ත්‍රණය හරහා අවම වශයෙන් අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට ඒ බඩු ටික ලබා දෙන වැඩපිළිවෙලක් අපි යන්න ඕන. රජයේ මුදල් හරි වියදම් කරලා ඒ හරහා වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැතුනොත් වෙන්නේ තවත් මේ මුදියට බඩු මිල ඉහළ යන්න ගත්තොත් මගේ දැනුම තියෙන විදිහට තවත් අපි හිතන විදිහට ඉතාමත් මෑත කාලෙදී ශීඝ්‍ර වශයෙන් මේ බඩු මිල ඉහළ යනවා. ඒ නිසා අපි රජයේ පාර්ශවයේ අපි සියලු දෙනා අපි මේ වගකීම් බාර ගන්න ඕන. අපි රජයක් විදිහට අපි සියලු දෙනා එකතු වෙලා මේ සඳහා විසඳුමක් දෙන්න ඕන. මේ මාස දෙක තුන ඇතුළත ඉතාමත් භයානක, ඉතාමත් අපිට මූණ දෙන්න තියෙන ඉතාමත් අමාරු කාලයක අපි ළඟ විසඳුමක් අපි තියාගන්න ඕන. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරනවා මේ වැඩපිළිවෙලට අපි සියලු දෙනා එකතු වෙන්න ඕන. ඒ වගේම රජයක් විදියටත් විපක්ෂයක් විදියටත් මේකෙන් බැහැර වෙන්න බෑ අපි සියලු දෙනාට. ඒ නිසා රටේ ජනතාව බඩගින්න තියන්න බෑ. රටේ ජනතාවට සහයෝගය, ඒ අවශ්‍ය කරන සහන අපි ලබා දෙන වැඩපිළිවෙලකට අපි යමුයි කියන යෝජනාව කරනවා. ඒ වගේම අපි සියලු පක්ෂවලින් ඉල්ලලා තියෙන්නේ මේ අවස්ථාවේ රට වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා සර්වපාක්ෂික රජයක් පිහිටලා ඒ අවශ්‍ය කරන රටට අවශ්‍ය කරන නායකත්වය ලබලා දීලා ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙලට සියලු දෙනා සහයෝගය ලබා දෙන්නයි කියන ඉල්ලීම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Hector Apwami, you have 4 minutes.
මිනිත්තු 4ද සභාපතිතුමා? ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා අද අවස්ථාව ලබා දීම සම්බන්ධව. පළමුවෙන් මම හිතන්නේ කතාව පෙළගස්ස ගත්තකේ කතාව සම්පූර්ණ වෙනස් කරන්න සිද්ධ වුණා විනාඩි 4 නිසා. මම විනාඩි 10ක් තිබුණා මට, විනාඩි 4ට ආපු කෙනා.
Because of the time delay earlier.
ඒක හරි, මම පිළිගන්නවා. එහෙනම් විශේෂයෙන්ම මම මේ 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 මේක කොහොමද මේ කෙටි කරලා කතා කරන්න කියන එක මට ප්‍රශ්නයක්. හැබැයි මම කතා කරන්න යන්නේ රටට මොකද වුනේ. මෙන්න මේක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. දැන් මෙතුමල්ලා කියන විදිහට සහ රටේම තියෙන තත්ත්වෙ විදිහට 69 ලක්ෂයක් මෙරටේ ජනාධිපතිවරයාපත් කරා, 68 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් දීලා පාර්ලිමේන්තුවට ආණ්ඩුවක්පත් කරා, 3/2 බලයකුත් ලැබුණා, 20ක් සම්මත වුණා, මේ සියල්ලම ලැබුණා. දැන් මේක ලැබුණට පස්සේ රටට අවුරුදු දෙකක් යනකොට මොකද වුනේ? දැන් මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා මේ උත්තරීතර පාර්ලිමේන්තුව දක්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීව ඉඳලා නෙමෙයි ඊට පල්ලෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීව දක්වා සම්පූර්ණයෙන්ම හැල්ලුවට ලක් වෙන්න හේතුව වුනේ මේ වර්තමාන ආණ්ඩුව. ඒ වර්තමාන ආණ්ඩුව මේක වුනේ මොකද්ද? මෙන්න මේක තමයි පස්සට හැරලා ආයෙ බලන්න ඕනේ. දැන් තමුන්වහන්සලා මෙතන කියනවා විපක්ෂයට 113ක් ගන්න කියලා වෙලා 113ක් කරන් පෙන්වන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා අපිට තමයි බලය තියෙන්නේ කියලා කියනවා. වැඩිපුර බලය තියෙන්නේ අපිට කියලා කියනවා. එතකොට අපි අහන්නේ මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ තමුන්නාන්සලා ඇයි තමුන්නාන්සලට ඔච්චර බලය තියෙන ආණ්ඩුව මේ අපිට දෙන්න යන්නේ කරන්නේ ඇයි? මොකද්ද මේ සර්වපාක්ෂික හදන්න කියන ඌමනාව? මෙන්න මේක හරියට තේරුම් කරලා දෙන්න. තමුන්නාන්සලට මොකද්ද වැරදිච්ච තැන? අද ජනාධිපතිවරයාට කියන කතා ටික බලන්නකෝ. පුංචි ළමයාගේ ඉඳලා විශේෂණ වැඩි හිටිය දක්වා මොනවද එතුමා කරන කතාවල් ටික මට මෙතන කියන එක මටත් ලැජ්ජයි කියලා මට හිතෙනවා. මොකද අපි විහිින්ම අපි සියලු දෙනා නැති කරගන්න කතා ටිකක්. එතකොට එවැනි කතා ටිකක් ආවේ ඇයි? එතකොට තමුන්නාන්සලා සර්වපාක්ෂික අපිට අඬගහන්නේ ඇයි? විපක්ෂයට අඬගහන්නේ ඇයි මේක? ඇයි තමුන්නාන්සලා අසමත් වෙච්ච බව එහෙනම් කරුණා කරලා තමුන්නාන්සලාගේ පාලන කාලය තුල මේක වට්ටපු ආකාරය ගැන තමුන්නාන්සලා ඉස්සෙල්ලා කියලා ස්වයං විවේචනයක් කරගනිමින් රටේ ජනතාවට කියන්න අපි තමයි මේ රට වැරද්දුවේ කියලා. ජනාධිපතිවරයා එක කතාවක් කිව්වා. මොකද ඒ කතාව එතුමා කිව්වා පොහොර ප්‍රශ්නය සහ IMF එකට යන්න ප්‍රමාදීම සම්බන්ධව කනගාටු වෙන එතන වැරද්දක් සිද්ධ වුණා කියලා. ඊළඟට එතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා මේ රටේ හිටපු මේ ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරු ටික මේ රට සම්පූර්ණව විනාශ කරලා මේ රට කෑව දූෂණය කරා කියලා පිළි අරගෙන ඒව අයින් කරලා අලුත් කැබිනට් එකක් පත් කරා. එහෙනම් මේ කරුණු තුනෙන්ම ගම්ම්‍ය වෙලා තියෙන වෙන කාරණාවක් නිසා නෙමෙයි ජනාධිපතිරයා ස්වයං තමුන්ගේ දෝෂ අභියෝගය තමුන් විහිින්ම කරගෙන තියෙනවා. එතන එතුමා පිළි අරගෙන තියෙනවා එතුමා සුදුසු නැහැ තවදුරටත් මේ රටේ ජනාධිපතිවරයා හැටියට වැඩ කරන්න කියන්නේ. එතකොට එහෙම පිළි අරගෙන තියනවා නම් ආණ්ඩුවත් තමුන්නාසර දැනගන්න ඕන ඉතුරු කණ්ඩායම මේක පිළි අරගෙන රටේ ජනතාවට කියන්න අපිට දැන් කරන්න බෑ ඒ නිසා අපි විපක්ෂයට ආරාධනා කරනවා මේක බාර ගන්න කියලා. හැබැයි එහෙම නැතුව තමුන්නාසර එක පැත්තකින් විපක්ෂයෙන් ආවිල්ලා මේ වැඩේ කරන්න අනිත් පැත්තෙන් කියනවා අපිට 113ක් තියෙනවා අපි තමයි මේක ජව සම්පන්නය
කියලා. මේ දෙපැත්ත තියාගන්න බෑ.
එක පැත්තයි තියාගන්න ඕනේ. ඒ නිසා ලෝකේ රටවල් ටික අපි දිහා බලන් ඉන්නවා අපි සාර්ථකද ශක්තිමත්ද නැද්ද අපේ ස්වයං විවේචනයක් තියෙනවද කියලා. අවසාන යෝජනාවක් කරමින් මම නතර කරන. ඒ යෝජනාවම තමයි අපි සියලු දෙනා එකතු වෙලා පළමුවෙන්ම අපි ගත්ත විදේශ ණය ටික නැවත විගණනයක් කරමු. යහපාලන කාලේ ඉඳලා මේ දක්වා ගත්ත ණය වලින් මොනවද අපි කරේ මේ රටට ඒකේ තාම වටිනාකම තියෙනවද නැද්ද කියන එක අපි විගණනයක් කරලා මේ රටේ සමස්ත ජනතාවට ඉදිරිපත් කරමු. මෙන්න මේක හරි ගියාද නැද්ද කියලා එතනින් පටන් අරගෙන අපි ඉස්සරහට යන්. තව කරුණු ගොඩක් කියන්න තිබුණා. හැබැයි කියන්න අවස්ථාව ලැබුණේ
නැහැ. ප්‍රමාණවත්
වෙන අවස්ථාව ලබා දීම ගැන.
Honorable Dr. Sarath Weerasekara, you have 5 minutes.
ගරු සභාපතිතුමනි, පාසක ප්‍රහාරයෙන් මාස 3කට පස්සේ අපි අදත් පාර්ලිමේන්තුවේ මේ මේෂ් ප්‍රහාරය විමර්ශන නඩුවල ප්‍රගතිය සහ කුමන්ත්‍රණ ගැන අපි කතා කරනවා. සහරන් අෂීම් නැබිදී මෙම ම්ලේච්ච IS ත්‍රස්වාදියා කළ ප්‍රහාරයෙන් මටත් මගේම සහෝදරයක්සේ සිටපු මගේම දියණියක්සේ සිටපු දිවිනේ සුප්‍රසිද්ධ සූපවේදිනියක් වන ශාන්තා මායදුන්නේ සහ ඇගේ දියණිය නිසංගා මායදුන්නේ නැති වුණා. අද අවුරුදු 4ක්වත් නැති ඒ නිසංගාගේ දියණිය අද එයාට අම්මත් නැහැ ආච්චි අම්මත් නැහැ. ඒ දුක මටත් පුද්ගලික දැනෙනවා. ඇගේ ස්වාමිපුරුෂයා කුමා මායදුන්නේ සිටින් දුක් විඳින හැටි මම අදත් දකිනවා. ඒ වගේම තමයි 268 දෙනෙක්ගේ ජීවිත නැති වුණා ඒ ඥාතිනුත් අද වැළපෙනවා. ඒ තුවාල වෙච්ච ආබාධිත අයත් අද දුක් විඳිනවා. ඉතින් කවදාහරි මේ පරීක්ෂණය යට ගන්න හදනවා නම් ඒ ඝාතකීන් මහමලකරුවා එහෙම නැත්නම් සැලසුම් කළ අය බේර ගන්න හදනවා නම් ඔවුන්ට කිසිම සමාවක් දිය යුතු නැහැ. ඒ වගේම මහමලකරුවා දැනගෙන ඒක මේ පාර්ලිමේන්තුවේ පමණක් කියලා එළිය කියන්නේ නැතුව CID ට කියන්නේ නැතුව ඔවුන්ට නඩු දාන්න නැත්නම් ඔවුන්ටත් අපි කිසිම සමාවක් නොදිය යුතුයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ ප්‍රහාරය වුණේ යහපාලන රජයේ කාලයක නිසා තමයි. ඒ ත්‍රස්වාදීන් තුදුන බුරුල නිසා පිටේ බෝම්බ බැඳගෙන කිසිම බියක් සැකක් නැතුව නිදහසේ පුපුරවාගෙන මැරෙන්න පුළුවන් වුණේ අන්න ඒ වගේ ජාතික ආරක්ෂාව බිඳුවට දාපු නිසායි. නිසා මේ ප්‍රහාරය ඒ වගේ තත්ත්වයක් ඇති කළ මේ ප්‍රහාරය උදා කළ තත්ත්වයක් උදා කළ ඒ යහපාලන රජයේ හිටපු අද ඉන්න මේ සියලුම මැතිඅමතුරු ඒකට වක් කියන්න ඕන කියලා මම මේ අවස්ථාවේ කියා සිටිනවා. ගරු සභාපතිතුමනි, ඇයි මේ සහරාන් කියන ත්‍රස්වාදියා මේ ප්‍රහාරය එල්ල කළේ? ඇයි කතෝලික පල්ලිවලට ප්‍රහාරය එල්ල කළේ? ඇයි තරුපහය හොලොට්ටට මේ ප්‍රහාරය එල්ල කළේ? ඒකට මම උත්තර දෙන්නම්. අද මේ ප්‍රහාරය පසුපස දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා මතයක් ගොඩනගා තියෙනවා. එහෙම තියෙනවා නම් ඒකට අවශ්‍ය තොරතුරු සහ සාක්ෂි අපරාධ දෙපාර්තමේන්තුව දෙන්න ඕනේ. බින්දිතයන්ට අපිට සාධාරණයක් ඉස්ස ගන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් තමයි. මේ සම්බන්ධයෙන් කරන අනෙක් චෝදනාව තමයි ජනාධිපති කොමිසම් වාර්තාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මේ සීනියර් DIG නිලන්ත ජයවන්තට එරෙහිව තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න නැහැ කියලා. සභාපතිතුමනි, මම අද විශේෂ කරුණක් කියනවා. අපි මහජන ආරක්ෂක මාත්‍යාංශයෙන් අපි මේක නීතිපතිගෙන් ලිඛිතව ඇහුවා. නීතිපතිතුමා පැහැදිලිව කරුණු දෙකක් කියනවා. එකක් තමයි මේ වාර්තාවල කිසිම තැනක විමර්ශනවල වෙනත් කිසිම තැනක දේශපාලන කුමන්ත්‍රණයක් ගැන සඳහන් වෙලා නැහැ කියලා නීතිපති පැහැදිලිව කියා තිනවා. දෙවෙනි එක තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සම්බන්ධයෙන් හෝ නිලන්ත ජවද සම්බන්ධයෙන් කොමිසම දී ඇති නිර්දේශය අධිකරණ නියෝගයක් නොවේ. අධිකරණ නියෝගයක් නොවේ. ඒක නිසා ඔවුන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ගොනු කරලා තියෙනවා. ඒවා ජූනි මාසයේ විභාගයට ගන්නවා. ඊට පස්සේ තමයි නීතිපතිතුමා මේ කරුණු කියන්නේ. ඉතින් මේ නීතිපතිතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි, නීතිපති දෙපාර්තමේන්තුවක් වෘත්තීය නීතිඥයෝ ගණනාවක් ඉන්නවා. ඒ නිසා මේක තමයි නීතිපතිගේ මේකට තියෙන ප්‍රතිචාරය. ඉතින් ඒ නිසා මම අද අභියෝග කරනවා මනුෂ්‍ය නානක්කාර කියන මන්ත්‍රීවරයාට මේ සලේ සුරේසලේ කියන මහමාලු කරුණන් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත් වෙලා බොරු කියන්නේ නැතුව එළියට ඇවිල්ලා CID එකට කියන්නේ, එහෙම නැත්නම් එළියට ඇවිල්ලා අවුට විරුද්ධව නඩු දාන්න, එහෙම නැත්නම් මලමිනි උඩින් ගිහිල්ලා, එහෙම නැත්නම් මේ මලමිනි උඩින් ගිහිල්ලා ජනප්‍රිය වෙන්න මේ පාර්ලිමේන්තුව ඇතුලේ බොරු කියන්නේ නැතුව එළියට කියලා කියන්නේ කියලා මම ඔහුට ඇත්ත වශයෙන්ම අභියෝග කරන යගම තමයි විපක්ෂ නායකතුමාට සහ අනිකුත් අයට මම අභියෝග කරන්න පුළුවන් නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේකට සම්බන්ධ නම් ඔහුට විරුද්ධව තියෙන සාක්ෂි අරගෙන ඔහුට විරුද්ධව නඩු දාන්න හිතන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න නීතිපතිතුමාට ඒ වැඩේ කරන්න ඉඩ දෙයක් කියලා. ඒ වගේම තමයි කතානායකතුමනි, ගරු සභාපතිතුමනි, මේ ප්‍රහාරය පිළිබඳ ඉතා වැදගත් සාක්ෂියක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රහාරයට දින දෙකකට ප්‍රථම සහරාන් විසින් මැරෙන්න පළමු පෙර වීඩියෝ ගත කළ පැය දෙකහමාරි ප්‍රකාශයක්. ඒකේ රිල්වාන් සහ සෛනිකගේ ගෙදරින් තමයි ඒක හම්බුනේ. අපි ඒක නීතිපතිට යොමු කරලා තියෙනවා, ජනාධිපති කොමිසමට යොමු කරලා තියෙනවා, CID කට සහ රස පරීක්ෂකවරයාට යොමු කරලා තියෙනවා. ඔවුන් කියන මේක සත්‍ය ප්‍රකාශයක් කියලා. ඒකේ සහරාන් පැහැදිලිව කියලා තියෙනවා අපි මේ කතෝලික පල්ලි වලට ගහන්නේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට කතෝලිකයේ වෙඩි තියලා 40ක් මරුවා, 52ක් තුවාල වුණා. ඒ නිසා තමයි අල්ලා වෙනුවෙන් තමයි මේ සාධාරණ ඉස්සකන් කියලා. ඒ වගේම තමයි හෝටල් වලට ප්‍රහාරයල් කිම සම්බන්ධයෙන් සාධාරණ කරන්නේ අවිශ්වාසවන්ත බටහිර කතෝලිකයන්ට පැන යාමට ඉඩ නොදෙනු, අපේ මිනිස්සු මරලා මෙහෙට ආපු අවිශ්වාසවන්තයන්ට බේරෙන්න දෙන්න එපා, අල්ලාට අවමන් කරපු අපි ඔවුන්ව සෑමතරම් මරා දමනවා කියලා ඔහු කට මේ ප්‍රකාශය කරනවා. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේක කිසිම දේශපාලන මට කරුණාකරලා එක විනාඩියක් දෙන්න, මම විනාඩි 10කට මේ ලෑස්ති වෙලාවේ. ඒක නිසා කරුණාකරලා ඉඩ දෙන්න. ඒ වගේම තමයි ඔහු කියනවා මේ ප්‍රහාරට ලැබුණු මුදලුත් හලාල්, ඒ කියන්නේ මුස්ලිම් ආගම අදහන අයගෙන් පමණයි, අනිත් මුදල් හරාම් කියලා. ඒ වගේම තමයි මේ මතවාදී තියෙන භයානකම අපිට තේරෙනවා. මොකද ඉල්සාම් සහ ඉෂාම් තියෙන සහෝදරෝ දෙදෙනා තමයි මරාගෙන මැරුණේ. ඉල්සාම්ගේ බිරිඳ ෆාතිමා ජෙෆ්රි කියන එක්කෙනත් දරුවන් තුන්දෙනෙක් සමග මරාගෙන මැරුණා.
Honorable member, please wind up. The time is short today, so please wind up.
Honorable member, you can. තව එක දෙන්න පුළුවන්.
I'm sorry, Honorable member, you can table the rest of the documents if you would like.
තව මෙතුමාගේ ටයිම් ගන්න. හොඳයි. ඉතින් ඒ වගේම තමයි නමුත් ඒ දේශපාලන කුමත්‍යයක් කියලා සැක කරන්න බැරි. ඇත්ත වශයෙන්ම සහරාන් විසින් ඒ ප්‍රකාශය කළ තින් නිසා ඒ වීඩියෝ සාක්ෂි ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා හැබැයි දේශපාලඥයේ නොසලිකල්පත් නිසා ආත්මාත්කාමී ආකල්ප නිසා මේ ප්‍රහාරය වළක්වන්න බැරුණා කියන එක ඇත්ත වශයෙන්ම පිළිගන්න ඕනේ. ඇයි මම එහෙම කියන්නේ? 2018 මේ මාසේ ජූනි මාසේ රාජ්‍ය බුද්ධ්‍යංශයේ සේවය කළ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන කියනවා ලිපි තුනක් හැවල තියෙනවා. ඒකින් තියෙනවා වෙනත් අදහස් දරන සංවිධානයක පිරිසට පහරදී අධිකරණයේ මගහරින් සිටින කලාකාරී ක්‍රියාවන්ට මුස්ලිම් තරුණයන් පොළඹවන සහරාන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා. ඒ අත්අඩංගුවට ගන්න නැතුව අත්තනකට ගත්තා නම් අද මේ පාස්ක ප්‍රහාරය ඇත්ත වශයෙන්ම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රහාරයෙන් ඇමරිකාවන් පහක් මිය ගියා. ඒකේ ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කණ්ඩායමක් FBI කණ්ඩායමක් ආවා. ඔවුනුත් අවුරුදු දෙකක් පුරා කළ පරීක්ෂණයෙන් පස්සේ ලොස් ඇන්ජලිස් නුවර ෆෙඩරල් උසාවියේ මගින් මේ ප්‍රහාරයේ චූදිතයන් තුන්දෙනෙක්ට විරුද්ධව නැද්දම්මා. ඒකෙත් කිසිම තැනක
සඳහන්
මට එක වචනය දැනගන්න ඕන. මෙතුමා පොලිසිය බාර අමාත්‍යතුමාද තාමත්?
Honorable member, this is not a point of order. Thank you.
කාලය නාස්තිකන්න බබරුවට. ඒ නිසා නැවතවරක් මා කියත් සිටින්නේ.
Honorable member, can you clarify on this please?
නැවතවරක් මා කියන්න.
Honorable member, can you clarify on this please?
මගත කලිවා ගන්න. What is?
He is asking whether you are speaking on behalf as the minister.
No, I am speaking as a member of parliament. I was the minister of public security. Why? What's the problem? What's your problem? What's your problem? හොඳයි.
Please continue.
Right. ඒකින්ද නැවතර මා කියනවා කොන්දක් තියෙනවා නම් මනුෂ්‍ය දානකාර කොන්දක් තියෙනවා නම් මේ සුරේෂ් සලේ කියන ජෙනරල් සුරේෂ් සලේ කියනවා නම් ඔව් මහාමලකරු කියලා ගරු සභාපතිතුමනි ඔව් විඳිතයන් ඉතාම තරහින් ඉන්නේ. එහෙමනම් ඔහුගේ පවුලේ අයට යම්කිසි හානියක් වුණොත් ඔහුගේ ජීවිත හානියක් වුණොත් මනුෂ්‍ය දානකාර කියන මන්ත්‍රීවරයා සම්පූර්ණයෙන්ම වගකීම් බාර ගන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී මා කියා සිටිනවා. ඒ වගේම තමයි මාර්තු මාසේ 8 වෙනි විට රක්ෂිත බන්ධනාගාරයේ 236ක් ඉන්නවා. අධිචෝදනා ගොනු කළ තියෙනවා 79ක්. අපමැති නිදහස් වෙලා තියෙනවා 425ක්. අද වෙනකොට මහාධිකරණ 8ක 79කට විරුද්ධව චෝදනා 25753ක් යටතේ නඩු 25ක් අපි දාලා තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂ ත්‍රිභූතිල මහාධිකරණ විනිසුරම් යටතේ විභාගමින් යනවා. මේ අවුරුදු 3ක් යන්න මැත්තෙන් කරපු දෙයක්. ගරු සභාපතිතුමනි ඇමරිකාවේ සැප්තැම්බර් 12 ප්‍රහාරයේ මහාමලකරු ජේක් ෂේක් මොහමඩ්ට නඩු පවරන්න වසර 20ක් ගියා. ප්‍රංශයේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ඒ ප්‍රහාරකයාට ඒ ත්‍රස්තවාදීන්ට නඩු පවරන්න වසර 6ක් ගියා. අද මම බෞද්ධයෙක් වශයෙන් අහනවා 1985 ශ්‍රී මහ බෝධියේ සිල්ගත් උපාසිකාවන් 200ක් මැරුවා. ඔවුන්ට සාධාරණ කිසි වුණාද? අපි දන්නේ නැහැ. ඒ වගේම 1998 දළදා හාමුදුරන්ට ප්‍රහාරයක් කළා. එතනත් මිනිස් ජීවිත ඝාතන වුණා. ඔවුන්ට සාධාරණ කිසි වුණාද? අපි දන්නේ නැහැ. 1990 අගෝස්තු මාසේ කාත්තංකුඩි මුස්ලිම් පල්ලියට ගහලා 144ක් මැරුවා. ඒ මුස්ලිම් ජනතාවට සාධාරණ කිසි වුණාද? අපි දන්නේ නැහැ. නමුත් මේ දේවල් මේ තත්ත්වයේ තියෙද්දි ඇත්ත වශයෙන්ම අවුරුදු 3ක් යන්ට මත්තෙන් මේ වගේ තත්ත්වයක් 79 දෙනෙක්ට නඩු දාපු එක ඇත්ත වශයෙන්ම ඉතා විශාල achievement එකක් හිටව මතකෙ ඉන්නේ. ඒ වගේම අපි දකිනවා මේ උද්ඝෝෂණ මුවාවෙන්
රටේක්ෂත්
කරන්ටත් වෑයම් කරනවා. අද විපක්ෂ නායක කියනවා මේ විදායක ජනාධිපතිකමේ අහෝසි කළ යුතුයි කියලා. නමුත් අද තත්ත්වය අනුව විදායක ජනාධිපතිකමේ අහෝසි කළාම රටවල ෆෙඩරල් වෙන බව නොදැනන්න ඔව් පොඩි දරුවෙක් නෙමෙයි. විදායක ජනාධිපති තමයි ආණ්ඩුකාරවරයාපත් කරන්නේ. ආණ්ඩුකාරව තමයි ප්‍රධානමිතිට ඉහලින් සිටින්නේ. ආණ්ඩුකාරවරයාගේ බලතල අහෝසි කළොත් ප්‍රධානමිතිට ඕන දෙයක් කරන්න
පුළුවන්.
නමයක් ඇත්ත වශයෙන්ම හදන්න පුළුවන්. ඒකින්ද මේ ඒකීය රට එක්සත් නැත්තම් ෆෙඩරල් රටක් කරන්නට මේ ජනාධිපති විදායක ක්‍රමය අහෝසි කරන්න කියන යෝජනාව හකුලා ගන්න කියන එක තමයි මම මේ අවස්ථාවේදී කියා සිටින්නේ.
Thank you. Honorable Mujibur Rahman. Sorry, Honorable Imran Rao Maruf, you have 5 minutes. Order, please. Honorable Veerasumana Veerasinghe to the chair.
நன்றி சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, 5 நிமிடத்திலே சொல்ல வேண்டிய விடயத்தை பார்க்கின்ற பொழுது உண்மையிலே இன்று இந்த நாடு எவ்வாறான ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது, இன்று மக்கள் எவ்வாறான ஒரு நிலையிலே இந்த நாட்டிலே வாழ்ந்து கொண்டிருக்கின்றார்கள் என்ற அடிப்படையிலே இன்றும் இந்த பாராளுமன்றம் எந்த ஒரு கேள்விக்கும் விடையில்லாமல், மக்களுடைய கோரிக்கைக்கு எந்த ஒரு பதிலும் இல்லாமல் இன்னும் இந்த பாராளுமன்றம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. குறிப்பாக இன்று பொருட்களுடைய விலை தொடர்ச்சியாக அதிகரிக்கப்பட்டு செல்கின்றது. வரிசைகளிலே நிற்கின்றவர்களுடைய எண்ணிக்கை அதிகரிக்கப்பட்டுக் கொண்டு காணப்படுகின்றன. பொருட்களுடைய தட்டுப்பாடும் அதிகரித்தே சென்று கொண்டு காணப்படுகின்றது. ஆனாலும் இன்று இந்த அரசாங்கம் புதிய அமைச்சரவை என்ற ஒரு போர்வையிலே இன்று ஒரு மக்களை ஏமாற்றுகின்ற ஒரு பயணத்தை இவர்கள் மேற்கொண்டிருக்கின்றார்கள். குறிப்பாக இந்த அரசாங்கம் இன்று இந்த அரசாங்கத்துக்கு எதிராக மக்கள் கிளம்பியிருக்கின்ற இந்த தருணத்திலே அரசாங்கத்துக்கு ஆலோசனை வழங்கியவர்கள், அரசாங்கத்துடன் முழுமையாக செயற்பட்டவர்கள் இன்று நடுநிலை வகிக்கின்றேன் என்பது உண்மையிலே ஒரு வேடிக்கையான ஒரு விடயமாக காணப்படுகின்றது. இன்று குறிப்பாக சில முஸ்லிம் தலைவர்களை எடுத்துக்கொண்டால் இன்று முஸ்லிம் தலைவர்கள் சிலர் சில வேதனைகளிலே காணப்படுகின்றார்கள், சிலர் சில கஷ்டத்திலே அனுபவிக்கின்றார்கள். அவர்களுடைய பாராளுமன்ற உறுப்பினர்களுக்காக இன்று மன்னிப்பு கேட்கின்றார்கள். நாங்கள் கேட்கின்றோம், இந்த முஸ்லிம் தலைவர்கள் இவ்வளவு காலம் எங்கே இருந்தீர்கள் என்பதை நாங்கள் கேட்கின்றோம். முஸ்லிம்கள் குறிப்பாக ஈஸ்டர் தாக்குதலிலே இந்த முஸ்லிம் கட்சிகளுடைய தலைவர்கள் தான் காரணம் என்று சொன்ன இந்த அரசாங்கத்துக்கு உங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் அதாவது ஆதரவை வழங்குகின்ற பொழுது நீங்கள் எங்கே இருந்தீர்கள், எங்கே உங்களுடைய செயற்பாடு காணப்பட்டன? இன்று இந்த பாராளுமன்றத்திலே 2/3 பெரும்பான்மையை வழங்கினார்கள், 20 கொண்டு வந்தார்கள்,
இந்த அரசாங்கத்துக்கு கூடுதலான இன்னும் பலத்தை வழங்குவதற்கான ஏனைய நடவடிக்கைகளிலே பங்களிப்பு செலுத்திய உங்களுடைய பாராளுமன்ற உறுப்பினர்களை இன்று மக்களுடைய வெளிக்காட்டலுக்கு பின்னர் இன்று நீங்கள் குற்றம் சாட்டுகின்ற ஒரு நிலைக்கு வந்திருக்கின்றீர்கள். இதை நீங்கள் நேரத்துடன் செய்திருக்க வேண்டும். இன்று மக்கள் அதை ஏற்றுக்கொள்வதற்கான நிலைப்பாட்டிலே இன்று மக்கள் இல்லை என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். குறிப்பாக இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார நெருக்கடி, இன்று மக்கள் வெளியிலே வந்து ஆர்ப்பாட்டம் செய்கின்ற இந்த நிலையை பயன்படுத்தித்தான் இன்று இந்த பாராளுமன்றத்திலே நீங்கள் உரையாற்றுகின்றீர்கள். இன்று நீங்கள் அமைச்சு பதவிகளை எடுத்தாலும் இன்று உங்களுடைய ஊர்களுக்கு நீங்கள் செல்ல முடியாத ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றீர்கள். இன்று அமைச்சரவை வழங்கியதற்கு பின்னர் தான் இன்று நடுநிலை வகிப்பதாக கூறுகின்றீர்கள். ஆகையால் இது எல்லாம் வெறும் ஏமாற்று விடயமாக காணப்படுகின்றது. இதிலே ஒரு நல்ல விடயம் நடந்திருக்கின்றது. சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்று சிங்கள சமுதாயத்தைச் சேர்ந்த சிங்கள மக்கள் சிங்கள தலைவர்கள் எப்படி என்பதை இன்று அவர்கள் விளங்கியிருக்கின்றார்கள். எங்களுடைய நாட்டை பாதுகாப்போம், பௌத்த மதத்தை பாதுகாப்போம் என்று சொன்ன சிங்கள தலைவர்கள் எவ்வாறு என்பதை இன்று சிங்கள மக்கள் விளங்கியிருக்கின்றார்கள். ஆனால் எங்களுடைய முஸ்லிம் சமுதாயம், முஸ்லிம் மக்கள் இன்னும் எங்களுடைய முஸ்லிம் தலைவர்களை விளங்காமல் இன்னும் ஏமாற்றப்பட்டுக் கொண்டிருப்பதுதான் மிகவும் வேதனையான ஒரு விடயமாக காணப்படுகின்றது. ஆகையால் இந்த முஸ்லிம் தலைவர்களுடைய இந்த நிலைப்பாட்டை மக்கள் புரிந்து கொள்ள வேண்டிய ஒரு நிலையிலே இருந்து கொண்டிருக்கின்றோம். இதை நாங்கள் புரிந்து கொள்ளாவிட்டால் எங்களுடைய இந்த நாட்டிலே சமாதானத்தை ஏற்படுத்த முடியாது, ஐக்கியத்தை ஏற்படுத்த முடியாது, இன ஒற்றுமையை ஏற்படுத்த முடியாது. ஆகையால் இந்த தருணத்தை நாங்கள் சரியாக பயன்படுத்திக் கொள்ள வேண்டும். உண்மையிலே நேற்றைய தினம் நினைக்கின்றேன், ரிஷாட் பதூதீன் அவர்கள், அவர்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் அரசாங்கத்துக்கு ஆதரவு அளித்ததற்கு கவலைப்பட்டார்கள், மக்களிடம் மன்னிப்பு கேட்டார்கள். நாங்கள் ரிஷாட் பதூதீனிடம் கேட்பது, வருகின்ற ஒரு பொது தேர்தலாக இருந்தால் இன்று இந்த உங்களுடைய இருக்கின்ற உறுப்பினர்கள் சென்ற அந்த அரசாங்கத்துக்கு ஆதரவு வழங்கிய உறுப்பினர்களுக்கு மீண்டும் உங்களுடைய கட்சியிலே வேட்பு மனு தாக்கல் செய்வதற்கான அந்தஸ்தை கொடுப்பீர்களா என்பதை நாங்கள் இந்த இடத்திலே கேட்கின்றோம். அதே போன்று ஹக்கீம் அவர்களிடம் நாங்கள் கேட்பது, இன்று உங்களை குற்றம் சாட்டுகின்றார்கள், உங்களுடைய பாராளுமன்ற உறுப்பினர் சொல்லுகின்றார்கள், உங்களுடைய விருப்பத்தின் அடிப்படையில் தான் நாங்கள் இந்த முடிவை எடுத்தோம் என்று சொல்லுகின்றார்கள். உங்களுடைய ஒழுக்காற்று நடவடிக்கை, உங்களுடைய கட்சியிலே பதவி வழங்கிய செயற்பாடுகளை இன்று மக்கள் கேட்கின்றார்கள். இது சம்பந்தமாக எந்த ஒரு தெளிவையும் நீங்கள் வழங்காமல் இன்று அடுத்த தேர்தலுக்காக முஸ்லிம் சமுதாயத்தை ஏமாற்றுகின்ற பேச்சை இந்த பாராளுமன்றத்திலே பேசிக் கொண்டிருக்கின்றீர்கள். ஆகையால் தயவு செய்து மக்கள் தெளிவாக இருக்கின்றார்கள், வருகின்ற தேர்தலிலே இவ்வாறானவர்களுக்கான பதிலை மக்கள் வழங்குவார்கள் என்ற நம்பிக்கையுடன் எனது பேச்சை முடித்துக்
கொள்கின்றேன். ගරු මధుර විතානගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
අරු මුලාසරාර උඩ මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි වෙලාව ලබා දීම. අද මේ වර්තමාන තරුණ පරපුර අපිට පේනවා පසුගිය අවුරුදු කීපය තුලම තමන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබී නොලැබීම තුල අද එළියට බැහැලා තියෙනවා. ඒක මේ අපි ගෑස් වලටවත් විදුලියටවත් එහෙම නැත්නම් ඩීසල් පෙට්‍රල් වලට ලඟු කරලා හරියන්නේ නැහැ. මොකද තාරුණ්‍ය ඉල්ලපු දේවල් පසුගිය දශකය තුල, පසුගිය දශක දෙක තුල පැවති කිසිම ආණ්ඩුවකට ඒ ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණා. අද මේ 225ම අපි උදේ ඉඳන් මේ දවස් ටිකේ පහුගිය වසර දෙක ගත්තත් දෙපැත්තට බෙදිලා ලොකු රණ්ඩුවක්. හැබැයි විසඳුමක් නැහැ. අපි දැක්කා 1971, 88, 89, ඒ වගේම LTT තාරුණ්‍ය, ඒ වගේම අවසානයේ අපි දැක්කා 2019 අප්‍රේල් 21 වෙනිදා උගත් තරුණයෝ, මුස්ලිම් තරුණයෝ කීප දෙනෙක් සිය දිවි හානි කරගෙන තමන්ගේ ඒ අරමුණක් වෙනුවෙන් යම් කිසි දිවිපිදුමක් කරා. අපි මේවා බැලුවට පස්සේ එකින් එක විග්‍රහ කරලා මේ සියල්ලටම අපි වග කියන්න ඕන, උත්තර දෙන්න ඕන තැන තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුව. මොකද එහෙම නොවුනොත් අපි කවද හැමදාම මේ විදියට දෙපැත්ත බෙදිලා රණ්ඩු ඇල්ලීම ඇරෙන්න වෙන දෙයක් කරන්නේ නැහැ. මම දැක්කා අනුර කුමාර මැතිතුමත් අද පාර්ලිමේන්තුවේ පුවත්පත්වල යම් කිසි ප්‍රකාශයක් කළා තියෙනවා. අපි ආවාන් පස්සේ පාස්කු ප්‍රහාරයට උත්තරයක් දෙනවා කියලා. හැබැයි එතුමාට මම කියන්න ඕන, එතුමාගේ පක්ෂය නියෝජනය කරන ඒ ඉබ්‍රාහිම් මහතාගේ දරුවෙකුත් සිය දිනි හානි කරගන්න සංග්‍රීලා ඕල්ලේට ගියයි. ඒක නිසා තව කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණ බලයට ගේන්න එහෙම සිය දිනි හානි කිරීමක් කරගත්තද කියලා. ඉතින් ඒක නිසා අපි කාට කාටවත් මේකෙන් ගැලවෙන්න බෑ. ඒ වගේම මම විශේෂයෙන්ම මේ පහුගිය කාලයේ පුරාවටම මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරාට 2015 ඉඳන් 2019 අප්‍රේල් 20 වෙනකන් මේ රටේ වෙච්ච සිද්ධි දාමය ගැන කිසිම පසුබිමක් කරලා නැහැ. හරියට මොකද ඒක ගැන අපි කතා කරන්නේ නැහැ. නමුත් 2015 ජනවාරි මාසයේ පැවති පීඩවගත යහපාලනයට මුවාවෙලා අන්තවාදීන්ට රිසිසේ වැඩ කරන්න ඉඩ දුන්නා. විජේදාස රාජපක්ෂ මහත්මයා මෙතන කියනකොට අන්තවාදය ගැන සමහර මුස්ලිම් නායකයෝ මුස්ලිම් දේශපාලකයෝ hina වෙන්න පටන් ගත්තා. නමුත් අවසානයේ අශ්ව පැනලා ගියාට පස්සේ ස්ථාලේ වහල වැඩක් නැහැ. ඒක තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ වගේම අපේ හරින් ෆනෑන්ඩෝ මැතිතුමා පැහැදිලිවම එතුමා පුවත්පත් සාකච්ඡාවකදී කිව්වා, මගේ පියා කිව්වා මගේ පියාට පොලිසිය විසින් දැනුම් දීලා තිබුණා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා, ඒක නිසා පල්ලි යන්න එපා කියලා. හැබැයි මේ අප්‍රේල් 21 වෙනිදාට කලින් බොහෝ රජයේ පැත්තේ හිටගත්තේ දේශපාලඥින්ට මේ ප්‍රහාරය ගැන දැනුමක් තිබුණා. ඒ දැනුම අඩුම ගන්න අර මේ දවස්වල ට්විටර් පණිවිඩ ෆේස්බුක් වල දානා වගේ ඒ එදත් අඩුම ගන්න ඒ බුද්ධි සේවා වලින් හෝ වගකීම් යුතු අය නොකිව්වත් Tamanda වගකීමක් තුනක් මෙහෙම ප්‍රහාරයක් වෙන්න ඉඩ තිබුණා, මෙහෙම වෙන්න අවදානමක් තියෙනවා, මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා. නමුත් දැන් අර අපි වැඩේ වුණාට පස්සේ දැන් කතා කරලා වැඩක් නැහැ. සමහර පුද්ගලයෝ මේක තුලින් යම් යම් වාසි ලබා ගත්තා. ඒ වගේ මම මේ වෙලාවේ සභාගත කරනවා ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වුණත් පැවති රජය සාධාරණ මේ අගතියටපත් වෙච්ච පාර්ෂයන්ට සාධාරණ ඉෂ්ට කරේ නැහැ. හැබැයි තමන්ගේ ප්‍රතිරූපය නංව ගන්න, ඒ වගේම දැන් මේ පාස්කු ප්‍රහාරයට චෝදනාවට ලක් වෙච්ච මිනිස්සු නායක තමන්ගේ කටවුට් වල පින්දුර ගහගෙන මිනිස්සුන්ව රැටුව ගෙවල් හදලා දෙනවා කියලා වන්දි දෙනවා කියලා. හැබැයි ඒ කිසි දෙයක් කරේ නැහැ. මම මේ සියලුම තොරතුරු අද සභාගත කරනවා. මෙතන අපි දෙපැත්තට බෙදිලා මේ රණ්ඩුවට වඩා මම ආරාධනා කරනවා පිසියලු දිනාටම මේ 225ටම දැන් තියෙන එකම වගකීම, එහෙම නැතුව අපි තවදුරටත් උදෑසන ප්‍රවෘත්ති නාලිකාව වලට අවශ්‍ය වොයිස් කට් එක දාගන්න කතා කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් YouTube එකේ ඩොලර් හම්බ කරන මිනිස්සුන්ට අවශ්‍ය ඩොලර් ටික හොයාගන්න වොයිස් කට් එක ගහලා වැඩක් නැහැ. නමුත් අපි දැක්ක මේ පසුගිය සතිය පුරාම අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් දෙයක් මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි කනගාටු වෙනවා නමක මන්ත්‍රීවරු විදිහට මේකට අපිට තියෙන වගකීම ඊට වඩා මනාව වටහාගෙන මේ දේ කළ යුතුයි කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. හොනරබල් මුජිබල් රහමාන්, you have 4 minutes.
Right. Thank you. ගරු සභාපතිතුමනි, අද දන්නවා අපි මේ රටේ මේ දැන් අද පවතින ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණ දීගෙන ඉන්නේ. එක පැත්තකින් අපි දන්නවා ආර්ථික අර්බුදයේ දවස ගානේ වැඩි වෙනවා. ඒක තුල රටේ ජනතාව පීඩනයට පත් වෙමින් දවස ගානේ රටේ ආර්ථිකය ඉතාම අමාරු තැනකට තල්ලු වෙමින් පවතින්නේ. අනිත් පැත්තෙන් ආණ්ඩුව තිබෙන බහුතරය ආණ්ඩුවත් එක්ක වැඩ කරපු විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් අද වෙනකොට විපක්ෂයට ඇවිල්ලා ඉන්නවා. එගිය අගමැතිතුමා කියනවා අගමැතිතුමා ආණ්ඩුව ඉස්සරහට ගෙනියනවායි කියලා. නමුත් අපි ඊයේ දැක්ක අගමැතිතුමා එහෙම කියනකොට අගමැතිතුමා එක්ක ඊයේ හිටියේ 88 දෙනයි හිටියේ. ඊළඟට ආණ්ඩුවේම පසුබෙල මන්ත්‍රීවරු 10 දෙනේ කස්සම් කරලා ජනාධිපතිතුමාට ලියුමක් යවනවා, මේ ඉන්න ඇමති මණ්ඩලයේ අගමැතිතුමා අයින් වෙලා බාරකාර ආණ්ඩුවකට රට බාර දෙන්න කියලා ආණ්ඩුවේ ඉන්න පසුබෙල මන්ත්‍රීවරු 10 දෙනෙක් අපි දැක්ක ජනාධිපතිතුමාට ලියුමක් යවනවා. ගරු සභාපතිතුමනි, මේ වෙනකොට විපක්ෂයේ බලය වැඩි වෙලා තියෙනවා. දැන් විපක්ෂයේ බලය වැඩි වෙලා තමයි අද ආණ්ඩුවේ බලය අඩු වෙලා තියෙන්නේ. ඒ අගමැතිතුමාට සහයෝගය දෙන්න 88 දෙනයි කණ්ඩායම් රැස්වීමේ හිටියේ. එතකොට අද බහුතරයක් විපක්ෂයට ඇවිල්ලා ඉන්නේ. එතකොට විපක්ෂයට ඇවිල්ලා ඉන්නවයි කියලා කියන්නේ අද තමුන්නාංශලාගේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, දැන් කැබිනට් එකක් පත් කරා 18 වෙනිදා අලුත් කැබිනට් එකක්. දැන් ඒ අලුත් කැබිනට් එක පත් කරලා දවස් දෙකක් ගියේ නැහැ 20 වෙනිදා ඒ කැබිනට් ඇමතිවරයෙක් ජනාධිපතිතුමාට ලියුමක් යවනවා ඉල්ලා අස්සෙලා. කවුද ඒ ලියුම යවන්නේ?
ඒ ලියුමේ අවන්නේ මහාචාර්ය නාලක ගොඩේවා මහත්මයා ජනාධිපතිතුමාට 20 වෙනිදා ලියුමක් යවන අලුත් කැබිනට් එකෙන් අයින් වෙලා. මොකද නාලක ගොඩේවා මහත්මයාට තේරෙනවා දැන් මේකේ යන්න බෑ කියලා. දැන් මොකද අනිත් කකුලුවන්ට තේරෙන්නේ නැති වුණාට අනිත් කකුලුවන්ට තේරෙන්නේ රත් වුණාම තමයි. දැන් නාලක ගොඩේවා ඒ මන්ත්‍රීතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බෑයි කියලා. නාලක ගොඩේවා දැන් ඉල්ලා අස්සලා තියෙනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා. නාලක ගොඩේවා මන්ත්‍රීතුමාට දැනට IMF එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා. IMF එකේ සාකච්ඡා ඉවර වෙනකන් ඉන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. මම මේ කියන දේ අසත්‍ය නම් නාලක මහාචාර්ය නාලක ගොඩේවා මාතිතුමාට ඒක ඕනේ නම් නිවැරදි කරන්න පුළුවන්. එතකොට දැන් අපිට පේන දේ තමයි දැන් මේ ආණ්ඩුවේ අලුතෙන්පත් වෙන කැබිනට් එක ඉන්නේත් නැහැ. දැන් ඒගොල්ලන්ගුත් අයින් වෙලා යනවා. එතකොට අපිට පේන තියෙන දේ තමයි ගරු සභාපතිතුමනි දැන් මේ ආණ්ඩුව දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරුන්ගේ බහුතරය තියාගෙන තමයි යන්න හදන්නේ. දැන් අපි දන්නවා මහපාරේ යන්න බෑ. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට අද මේ ආණ්ඩුවට සහයෝගය දෙන උදවියට කාටවත් මහපාරේ බැහැලා යන්න බෑ. ඒ හින්දානේ දැන් ජනාධිපතිතුමාත් හැංගිලා ඉන්නේ. ජනාධිපතිතුමාට කාර්යාලයට යන්න බෑ.
ගරු මන්ත්‍රීවරයා ඔබතුමාට තව විනාඩියක් පමණයි.
ආරයි. ජනාධිපති ලෝකේ මම හිතන්නේ මේ දවස්වල කාර්යාලයට යන්නේ නැති ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි. මොකද එතුමා රටේ ජනාධිපති වුණාට එතුමාගේ කාර්යාලයට එතුමාට යආගන්න විදියක් නැහැ. ඉතින් එහෙම ජනාධිපතිකමක් මොකටද? තමන්ගේ කාර්යාලයට යන්න බැරි නම් මොකටද ඒ ජනාධිපතිකම තියාගෙන ඉන්නේ? ඊට වඩා හොඳයි එතුමා ඒක අයින් කරලා ගෙදර යන්නේ. ගෙදරම ඉන්න එක. ඉතින් ජනාධිපති කාර්යාලයට යන්න ජනාධිපති කාර්යාලයට යන්න බැරි ජනාධිපතිවරයෙක් අපේ රටේ ඉන්නේ. ඉතින් හරිම අවාසනාවන්ත තත්ත්වයක් මේක රටේ. ඒ හින්දා අපි ජනාධිපතිතුමාට කියන්නේ අද රටේ ජනමතයේ තේරුම් ගන්න. අද රටේ ජනපතේ තියෙන්නේ ජනාධිපතිතුමාට මේ රට ගෙන යන්න බෑ, රාජපක්ෂලට මේ රට ගෙන යන්න බෑ. වහාම ඒ රාජපක්ෂතුමා වරු ඇතුළු රටේ ජනාධිපතිවරයා ගෙදර යන්න කියන එක තමයි මේ රටේ බහුතර ජනතාවගේ අද මතය.
අවසන් කරන්න.
අවසන් කරන්න ගරු සභාපතිතුමනි. අද ගෝල් ෆේස් එකට කවුද එන්නේ? ගෝල් ෆේස් එකට එන උදවිය ඔක්කොම එන්නේ ජනාධිපතිතුමාව බලයට ගෙන ආපු දැන් ගෝල් ෆේස් එක පවු සමාකරණ ස්ථානයක් බවට පත් වෙලා. තමන් කරපු වැරදි ඔක්කොම ක්‍රීඩකයෝ එනවා, නළු නිළියෝ එනවා, මහාචාර්යවරු එනවා, ආචාර්යවරු එනවා, ඔක්කොම ඇවිල්ලා දැන් ගෝල් ෆේස් එකේ සමාව ඉල්ලනවා. ඒක හරියට මේ පව් සමාකරන ස්ථානයක් බවට අද ගෝල් ෆේස් එක පත් වෙලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මෙහෙම රටට යන්න බෑ. රට තව අගාධයකට දාන්න එපා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තව පැයක් මේ රටේ ජනාධිපති පුටුවේ ඉන්නවයි කියන එක තවත් රට පල්ලෙහාට යනවා. ඒ හින්දා අපි එතුමාට කියනවා මේ රටේ බහුතර ජනතාවගේ හඬට කන් දීලා වහාම මේ තනතුරෙන් අයින් වෙන්න කියන එක තමයි අපිට තුමාට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.
ගරු ඒල් එම් අතාවුල මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. රහමදුන් සල්ලි අලා රසූලිල් කරීම මාබාද් තලමි දාංගකන්ද ගෞරව උරුපිනර් අවர்களே வரலாற்றிலே நமது நாட்டில் என்றும் இல்லாதவாறு வறுமையும் பொருளாதார நெருக்கடியும் வருங்கால சந்ததியினர்களுக்குரிய வழிகாட்டலில் குறைபாடும் ஏற்பட்டு குறிப்பாக இந்த நாட்டினுடைய வருங்கால தலைவர்கள் இந்த நாட்டை வழிகாட்ட வேண்டிய இளைஞர்கள் இன்று ரோட்டிலே நிற்கிறார்கள், வீதிகளிலே நிற்கிறார்கள். தங்களுக்கு வழிகாட்டுவதற்கு, தங்களின் எதிர்காலத்தை பற்றி சொல்வதற்கு, இந்த நாட்டிலே பொருளாதாரத்தை பற்றி பேசுவதற்கு, இந்த நாட்டிலே எல்லா மக்களும் இணைந்து வாழ்வதற்கான அத்திவாரத்தை இடுவதற்கு என்று மக்கள் புலம்புகின்றார்கள். இந்த பாராளுமன்றம் ஆரம்பிக்கப்பட்ட இந்த காலத்தினுடைய இந்த காலத்தில் நாங்கள் நிறைய அந்த பாராளுமன்றத்திலே சொல்லியிருக்கிறோம். இந்த பாராளுமன்றம் முதலிலே செய்ய வேண்டிய முதலாவது விடயம் இந்த நாட்டில் இனவாதம் ஒழிக்கப்பட்டு சிங்கள மக்கள், தமிழ் மக்கள், முஸ்லீம் மக்கள், கிறிஸ்தவர்கள் என்ற பேதங்களுக்கு அப்பால் எல்லா மக்களும் ஒற்றுமையாக வாழ்வதற்கான ஒரு கன்ஸ்டிடியூஷன், ஒரு யாப்பு வேண்டும் என்று நாங்கள் சொல்கிறோம். ஆனால் இன்றும் இந்த பாராளுமன்றத்துக்குள்ளே இருந்து கொண்டு JR ஜெயவர்தன் அவர்கள் கொண்டு வந்த அந்த யாப்பின் 19, 18, 20 பற்றி மாத்திரமே பேசிக் கொண்டிருக்கிறார்கள். ஏனென்றால் அதில் மாத்திரம்தான் இவர்கள் எக்ஸ்பர்ட். இங்கிருக்கின்ற பாராளுமன்றத்தில் இருக்கின்ற எல்லா அரசியல் தலைவர்களும்
ஜே ஆர் ஜெயவர்தன் அவர்கள் கொண்டு வந்த யாப்பினுடைய 18, 20, 21 பற்றி பேசுவதற்குரியவர்களாக இருக்கிறார்களே தவிர இந்த நாட்டில் எல்லா மக்களையும் வாழ வைக்க வேண்டிய ஒரு கன்ஸ்டிடியூஷனை பற்றி இன்னமும் சிந்திக்கவில்லை. அதே போன்றுதான் வெளிநாடுகளும் அவர்களுடைய குமந்திரணக்காரர்களும் இங்கு வந்து விளையாடுவதற்கும் இங்கு வந்து எப்பொழுதுமே தமிழ் முஸ்லீம் சிங்கள மக்களை கூட்டி விடுவதற்குமான நாங்கள் அகல கதவை திறந்து வைத்திருக்கிறோம். இன்று கூட இந்த பாஸ்க் இருதா கிறிஸ்தவ மக்களினுடைய இழப்பு அந்த குண்டு தாரி அதனுடைய முழக்கரு யார் என்பதை இன்னமும் நாங்கள் கண்டுபிடிக்கவில்லை. இவ்வாறு கிறிஸ்தவர்களையும் முஸ்லிம்களையும் தமிழர்களையும் சிங்களவர்களையும் கூட்டி விடுகின்ற வேலை மாத்திரமே நடக்கிறது என்றால் இன்று பகிரங்கமாகவே எல்லோரும் சொல்லுகிறார்கள் ஆட்சியை அமைப்பதற்காகவே வெளிநாட்டிலோ உள்நாட்டிலோ பாஸ்கிரிதா நடந்தது என்று சொல்லுகிறார்கள். எங்களுக்கு ஒரு உண்மை தெரிந்தாக வேண்டும், இதுக்கு நீதி வேண்டும். முஸ்லீமாக இருக்கலாம் சிங்களவர்களாக இருக்கலாம், அது மாத்திரமல்ல மரண ஓலம் வெந்த புண்ணில் வேல் பாய்ச்சுவதை போல் மரணத்தில் கோவிட்-19 என்கின்ற மரணத்தில் ஆக குறைந்தது அடக்குவதற்கு பதறினோம், அடக்குவதற்காக இந்த அரசாங்கத்திற்குள் வாதாடினோம். அதை கூட வெந்த புண்ணில் வேல் பாய்ச்சுவதை போன்று ஒரு மக்களினுடைய ஒரு சமயத்தாரனுடைய அடிப்படை மரணத்திலே விளையாடினார்கள், தந்தார்கள், நீண்ட காலம் எடுத்தது. இவற்றை பற்றி பேசுகின்ற பொழுது கிறிஸ்தவர்களாக இருக்கட்டும் முஸ்லீம்களாக இருக்கட்டும் சிங்கள மக்களாக இருக்கட்டும் யாராக இருந்தாலும் இன்று என்ன சொல்லுகிறார்கள், சாபம் என்று சொல்லுகிறார்கள். நாட்டுக்கு அரசுக்கு தலைமைக்கு சாபம் இருக்க முடியாது. அந்த சாபங்களினால் நமது நாடு இன்று ஓலமிட்டுக் கொண்டிருக்கிறது, தலைவர்களுக்கு பேசுவது புரிவதில்லை என்ற அளவுக்கு இன்று மாறியிருக்கிறது. ஆகவே இந்த நாட்டில் இன்று நமது மக்கள் ஒற்றுமையாக வாழ்கிறார்கள் என்பது ஒரு முக்கியமான செய்தியை தந்து கொண்டிருக்கிறது கோல்ட்ஃபேஸ். எங்களுக்குள் தமிழ் சிங்கள முஸ்லீம் என்ற பேதமில்லை என்ற ஒரு வசனம், நாங்கள் எல்லோரும் ஒற்றுமையாக வாழ்கிறோம் என்ற வாக்கியம் இந்த பாராளுமன்றத்திற்கு பெரும் ஒரு நன்மையை தந்திருக்கிறது. காது கேட்பதற்கு பெரும் சந்தோஷமாக இருக்கிறது. மக்கள் ஒன்றுபட்டு சொல்லுகிறார்கள் எங்களுக்குள் இனவாதம் இல்லை, நாங்கள் ஒன்றுபட்டு விட்டோம். ஆனால் இனவாதத்தை வைத்திருக்கிறோம் பாராளுமன்றத்தில் தான். ஏன் இனவாதத்தை இல்லாமல் செய்ய வேண்டும், எல்லா மக்களும் வாழக்கூடிய ஒரு கன்ஸ்டிடியூஷனை அமைப்பதில் ஏன் தவறுகிறோம்? இன்று மக்கள் போராட்டம், உண்பதற்கு உணவில்லை, மின்சாரம் இல்லை, தூங்க முடியவில்லை, நெடும்பு கடை தாங்க முடியவில்லை, பயண இல்லை, கல்வி இல்லை, பெற்றோர்களுக்கு மாணவர்களுடைய எதிர்காலம் தொடர்பாக ஏங்கி தவிக்கின்றார்கள், அடுத்தது கல்வியை பற்றி யோசிக்கின்றார்கள். இந்த சூழ்நிலையில் நாம் இன்னும் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்புவதை பற்றியோ இந்த நாட்டின் மக்களுடைய ஒற்றுமை பற்றியோ இந்த நாட்டில் நமக்கு என்ன இல்லை, இந்த நாட்டில் மழை பெய்கிறது, ஒவ்வொரு மாதமும் மழை பெய்கிறது, நமது நாட்டில் எஸ் நமது நாட்டில் நல்ல நிலம் இருக்கிறது, நமது நாட்டில் நல்ல விவசாயிகள் இருக்கிறார்கள். இவ்வளவு இருந்தும் பிச்சைக்காரர்களாக வெளிநாடுகளில் நாம் ஏன் ஏந்தி திரிய வேண்டும்? ஆக குறைந்தது பால் வளர்ப்பதற்கு, பால் உற்பத்தி செய்வதற்கு, பசுப்பாலை உற்பத்தி செய்வதற்கான எல்லாமே எங்களிடம் இருக்கிறது. கேவலம் 1000 மேல் பால் பக்கெட்டை வாங்குவதற்கு டாலர்களை அலைகிறோம், பொருளாதாரத்துக்கான ஒரு கொள்கை இல்லை. ஆகவேதான் உடனடியாக இந்த பாராளுமன்றமும் அரசாங்கமும் இருந்தாலோ இல்லாவிட்டாலோ இந்த நாட்டுக்கு ஒரு பொருளாதார கொள்கையை கொண்டு வர வேண்டும். ஒவ்வொரு இளைஞனும் தொழில் அதிபர் ஆகின்ற அளவுக்கு இந்த நாட்டில் வளம் இருக்கிறது. நமது இளைஞர்கள் வெளிநாடுகளுக்கு போய் உழைக்க வேண்டிய அவசியம் இல்லை, நமது மண்ணில் நமது நாட்டில் எல்லாமே இருக்கிறது. அவர்களை வழிகாட்டுவதன் மூலம், அவர்களை முதலாளிகளாக தொழில் அதிபர்களாக ஆக்குவதன் மூலம் டாலர்கள் நமது நாட்டை நம்மை தேடி வருகின்ற எத்தனையோ விடயங்களை அரசியல் ரீதியாக வியாபார அரசியலை செய்து கமிஷன் அரசியல்களை செய்து வெளிநாட்டின் தேவையில்லாத பொருட்களை இறக்குமதி செய்து இந்த நாட்டை வெளிநாட்டாருடைய குப்பை தொட்டியாக மாற்றியவர்கள் இந்த அரசாங்கம் மாத்திரமல்ல, சுதந்திரம் கிடைத்த பின் என்று நாங்கள் சொல்ல வேண்டும். ஆகவே இன்று நாம் எல்லோரும் இன்று இடைக்கால அரசாங்கத்தை பற்றி சொல்லுகிறார்கள்,
இடைக்கால அரசாங்கம் இன்றியமையாததுதான். எல்லோருமாக சேர்ந்து இப்பொழுது ஏற்பட்டிருக்கின்ற பிரச்சனைக்கு தீர்வு கண்டாக வேண்டும். பாராளுமன்றத்தில் தான் தீர்வு இருக்கிறது. இந்த பாராளுமன்றம் ஒன்று கூடி எங்களுக்குள் இந்த நாட்டை பொருளாதாரத்தை நிமித்துவதற்கு இப்பொழுது என்ன செய்ய வேண்டும் என்று எண்ண வேண்டுமே தவிர, உடனடியாக ஒரு தேர்தலை நடந்துவிட்டால் நாங்கள் பாராளுமன்றத்திற்கு அதிக ஆசனங்களை கொண்டு வந்து விடலாம் என்கின்ற எண்ணங்களோடு கட்சிகள் இருந்து விடாமல் விழுந்திருக்கிற மக்களையும் பொருளாதாரத்தையும் நாட்டையும் இருக்கின்ற மீதி காலத்திற்குள் கட்டி எழுப்ப வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
Thank you very much. Honorable Gajendra Kumar Ponnambalam, you have 7 minutes.
I thank you, Honorable Presiding Member. Sir, a few weeks ago, I spoke in this House saying that I feel that we are at a golden moment. I said that because I felt that for the first time, you have a situation where the Sinhalese people are questioning their own leaders. They are questioning their own leaders because if you take the last elections, they felt that Gotabaya Rajapaksa and the Rajapaksa family probably are the only people who can in some way salvage this country for them. They felt that in the backdrop of after 2015, when the regime changed, within 3 months of that regime, you had a situation like the central bank bond scam and various other corrupt practices, politicized practices that disillusioned them. The reason why in our reading 2015 the people voted the Rajapaksas out was because they were corrupt. They were corrupt and the family needed to be treated a lesson. That was the message that came from the Sinhalese majority. But when they felt that the Rajapaksas should be treated a lesson, when that very same government behaved in the way it did, then ultimately they felt that regardless of whatever faults, we have to bring back the Rajapaksas because they are the only ones who can to some extent steady this boat. But today those very same people are out on the streets saying that they want the Rajapaksas out. They want President Gotabaya Rajapaksa and his government out. Now in this, amidst all of this, Honorable Presiding Member, there is a question that is being asked of the Tamil people, and that is, why is it that in the Northeast the Tamil people who have consistently voted against the Rajapaksas, who have consistently stood for accountability so that Gotabaya Rajapaksa can stand before an international court and so that Tamil people can get justice, why is it that consistently when the Tamil people have voted against and stood against what they consider to be genociders and war criminals, why is it that when the South is up in arms, when the ordinary Sinhalese people are against those very same people, the Northeast, which is predominantly Tamil-speaking and Tamil, is quiet? Make no mistake, they are quiet not because they don't want the Rajapaksas out. Of course they do. Of course they do. Our party included. We were the first to sign a no-confidence motion against the government. They make no mistake. But there is some huge vacuum, Honorable Presiding Member, that the ordinary Sinhalese people who are out on the streets protesting must fully understand. Today the Tamil people see a moment because the Sinhalese people are calling into question 74 years of leadership and 74 years of system. It is the same thing that the Tamil people have been saying for the last 74 years, that this system is a failure. It will bankrupt this country. It is a system that is exclusivist, that will sideline people, that will create enemies within the state, and you need to change it. But today, when the Sinhalese people themselves are saying that what is the message that is coming out of this house, even the opposition who want change, who are tabling bills in parliament to bring about change, are talking about the executive presidency and the repealing of it, along with certain other changes. The executive presidency, Honorable Presiding Member, is the only institution that the minorities, the Tamils, the Muslims, and the upcountry Tamils, feel that they have some leverage on. Because you need 50%+ of the votes in order to get elected on the first round. And that means that the non-Sinhalese actually have leverage. And that is why, traditionally, the non-Sinhalese parties and the non-Sinhalese people have generally felt that the executive presidency is a moderating factor, because a person who aspires to that position will have to in some way allay the fears of the non-Sinhalese.
Honorable Member, you
but
have
it is that very same institution now that the Sinhalese people want out. And we fully understand that. Because it is an undemocratic, it is a dictatorial system that needs to go, that the Sinhalese people have got hurt by. We understand that, we respect that, and we are prepared to support that. But if you only understand that for 74 years we have been asking for a system change as well, and if you do not accept that system change that empowers all the peoples of this country, that says that Sri Lanka belongs to all its peoples, not only the Sinhalese Buddhists, but also the Tamils, also the Muslims and the upcountry Tamils, if you're not prepared to do that, then today's change is only premised on the lack of democracy towards the Sinhalese people and the South. That is the wrong message that is being given, Honorable Presiding Member. The executive presidency, if it has to go, needs a referendum. Well, if you can, if you are prepared to face a referendum, surely you should be prepared to go before the people by changing the whole system. But no, not a single party in opposition, other than the Tamil parties, are talking about a system that can, in fact, empower the Tamil people.
Honourable,
so that has to change.
Please,
I'm winding up, sir. That has to change. It is our view that we are willing to be full partners with the Sinhalese people in changing this system completely. Not only the executive presidency, but a system that recognizes that Sri Lanka has to, if ever it is to recover and to live to its true potential, that Sri Lanka is a multinational, plurinational country, and a constitution that can only bring that reality into being is one of a federal nature. And it is time that the Sinhalese people understand that their leaders will never tell them the truth, that federalism has nothing to do with separation. On the contrary, that federalism is the system that is pursued by countries that are foremost economically in this world.
Please wind up,
and has shown, and has shown that in countries where federal institutions have been recognized for non-majoritarian systems, those
Please
people have rejected separation in Canada, why even in other countries. So on that basis, Honorable Presiding Member, I urge the ordinary Sinhalese people who are trying so hard today to change this country for the better, to have a complete system change, to put pressure on their leaders, whether it be on that side or this side.
Please wind up, Honorable Member, please wind up.
To make this a system change that empowers the Tamils, the Muslims, the upcountry Tamils, as well as the Sinhalese Buddhists. And that will be the success.
Thank you very much.
Everything
please
else will be a failure.
Please wind up.